Honorable Dr. Hansaka Vijayamuni, Deputy Minister, you have 20 minutes.
ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෞගේ දවසක ප්‍රකාශ කරනවා පහළ ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට යොදාගත හැකි සෞඛ්‍යය සම්බන්ධව යම් ආදර්ශයක් තිබේ නම් මේකට හොඳම ආදර්ශය ගත හැක්කේ ශ්‍රී ලංකාවෙන් කියලා. එතකොට මේ අන්තර්ජාතික වශයෙන් ජන සෑම දෙනාම පිළිගන්න මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ වූ අයවැය විවාදය ආරම්භ කරන්න රජය පැත්තෙන් ලැබීම වාසනාවක්. ඒ වගේම අපි බොහෝ ජයග්‍රහණ සෞඛ්‍ය සම්බන්ධ වූ බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙන ජාතියක්. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධ වූ ජයග්‍රහණ ම විතර කියකින් එක විතරක් නෙවෙයි අපි එතනින් එහාට මේ ජයග්‍රහණ තහවුරු කරගත යුතුයි වගේම අපි නොලැබූ ජයග්‍රහණ පසුපස හඹා යා යුතුයි. එතකොට අපි රජයක් විදියට මේ උත්සාහ ගන්නෙ රජයක් විදියට අපි වැඩසටහන් සැලසුම් කරන්නේ මේ අපි නොලැබූ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයට. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මේ සෞඛ්‍ය පිළිබඳ වූ සැලසුම් හදනකොට අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ගොඩක් තියෙනවා. එකක් තමයි මේ වෙනස් වෙන ජන සංස්කෘතිය. අපේ ජනතාව අපේ ජනගහණය මහලු වෙමින් පවතිනවා. අපි ඒක දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. ඒ වගේම වෙනස් වන රෝග රටාවන්. ඒ දැන්ට අපේ පවතින රෝග රටාවන්ගේ පැහැදිලි වෙනස් වීම දකින්න ලැබෙනවා. අලුත් රෝගී තත්ත්වයන් එනවා. ඒ වගේම අපි මර්ධනය කරපු රෝගී තත්ත්වයන් වෙනත් වටවලින් එනවා. ඒ වගේම බෝ නොවන් රෝගවල වැඩිවීමක් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ වගේම අපි ගත්තාම දේශගුණික හා කාලගුණික බලපෑම් නිසා අපේ සෞඛ්‍යයේ අලුත් අභියෝග ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඖෂධ සැපයුම් ජාලවල අපිට පාලනය කරගන්න බැරි හේතු නිසා ඇතිවෙන විවිධ අවහිරතා ඇති වෙනවා. ඒ වගේම වේගෙන් වෙනස් වන විද්‍යාත්මක දැනුම තියෙනවා. ඒ දැනුම කොහොමද අපේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරගන්නේ කියන අභියෝගය අපිට තියෙනවා. ඒ වගේම ප්‍රතිජීවක වගේ ඖෂධ අනිස් ලෙස භාවිතා කිරීමේ විශේෂයෙන්ම රෝහල් ක්ෂේත්‍රය විතර නෙවෙයි රෝහලෙන් පිටත අනිකුත් ක්ෂේත්‍රවල භාවිතා කිරීමෙන් ඇතිවෙන අපිට අභියෝග තියෙනවා. ඒ වගේම අපි ගත්තාම ලොකුම අභියෝගය තමයි මේ සෞඛ්‍ය කියලා කියන්නේ ඉතාමත්ම සංවේදී වූ මාතෘකාවක්. ඉතාමත්ම සංවේදී වූ ක්ෂේත්‍රයක්. මේ ලංකාවේ සෞඛ්‍ය කියන එක දේශපාලන මෙවලමක් විදියට භාවිතා කරනවා. දේශපාලනඥයන් තමන්ගේ ඇරියස් පියව ගන්න එහෙම නැත්නම් තමන්ට නැතිවෙච්ච දේශපාලන අවස්ථා ඉඩ ප්‍රස්තා අත්පත් කරගන්න මේ සෞඛ්‍ය කියන එක භාවිතා කරනවා. අපි ගත්තහම ලංකාවේ පුවත්පත් ගත්තහම පුවත්පත්වල හුඟක් වෙලාවට ප්‍රධාන පිටුවල සෞඛ්‍ය සම්බන්ධ වූ යම් සංවේදී කතාවක් කියවෙනවා. අපි ඉස්සෙල්ලා අපේ කතාකරු මන්ත්‍රීතුමා කිව්වාගේ ඔව් තිබුණා කරාපිටිය හොස්පිටල් එකේ සියලු සැත්කම් නවතින ලකුණු කියලා එකක් තිබුණා. මම කතා කළා කරාපිටිය හොස්පිටලේ ඩිරෙක්ටර්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඩිරෙක්ටර් දීපු උත්තරේ තමයි නෑ මම මේකක් කිව්වේ නෑ කියලා. නමුත් පත්තරේ මුල් පිටුවේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේ එදා දාලා තිබිච්ච ප්‍රවෘත්ති ඒකේ වගේම ඩිරෙක්ටර් කිව්වා කියලා දාලා තිබුණා. එතකොට මම ඩිරෙක්ටර්ට කිව්වා එහෙනම් ඒක නිවැරදි කරන්න කියලා. එතුමා ඒක නිවැරදි කරා. නිවැරදි කරාට පස්සෙන්ද ඒ පත්තරේම දානවා කොනක ඩිරෙක්ටර් කියනවා එයා එහෙම එකක් කිව්වේ නැහැ කියලා දානවා. දාලා නමුත් එදා කතුව කියලා ගන්නවා මීට ඉස්සෙල්ල දවසේ අපේ ප්‍රධාන ප්‍රවෘත්තිය මේක කරාපිටිය රෝහලේ සත්කම් නවති සෞඛ්‍ය කොතනද යන්නේ කියලා. ඒ වගේම ඒ සම්බන්ධ වූ පත්තර කියවන මහත්වරු දෙපාන්දර හැමෝම ඒක කියෙව්වා. ඒ වගේම අදටත් GMO ඒක ගහලා බෙදනවා. ඔහොම තමයි ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධ වූ කතන්දර හදන්නේ. ඒක නිසා සෞඛ්‍යයට තියෙන ලොකුම අභියෝගය තමයි මේක දේශපාලන මෙවලමක් විදියට පාවිච්චි කරන එක. අපි කියනවා මේ සංවේදී කාරණා දේශපාලන මෙවලම් විදියට භාවිතා කරන්න එපා. අපි දන්නවා වෛද්‍යවරුන් හිංගයක් තියෙනවා. නමුත් ඔයි කියන පුවත්පත් වාර්තා මත පදනම් වෙලා ඒක ගන්න එපා කියන එක අපි කියනවා. ඒ වගේම අපි ආණ්ඩුවක් විදියට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ දිනවල අපි හදාගෙන යනවා. ඒක දසවරුදු සැලැස්මක්. ඒ වගේම ඒකට සම්බන්ධ වූ උපාය මාර්ගික සැලැස්ම අපි හදාගෙන යනවා. ඒ සඳහා පාදක වෙන්නේ අපි ලැබිච්ච ජනවරම. ඒ වගේම මේ සඳහා පාදක වෙන්නේ මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ හා ඒ සම්බන්ධ වූ දත්ත පද්ධතීන් උපයෝග කරගෙන තමයි අපි ඒක හදන්නේ. ඒවගේම ප්‍රතිපත්තිමය වෙනස්කම් මේ යටේ සෞඛ්‍යයට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් ඒවගේම සෞඛ්‍යයට අවශ්‍ය ව්‍යවහාත්මක වෙනස්කම් වගේම සෞඛ්‍යයට අවශ්‍ය ක්‍රියාකාරකම් වල වෙනස්වීම් අපි කරමින් තියෙනවා. ඒවගේම මේ සෞඛ්‍ය සම්බන්ධ වෙනස්වීම් කෙටිකාලීනව මධ්‍යකාලීනව හා දීර්ඝකාලීන වශයෙන් අපි සැලසුම් සහගතව සකස් කරලා තිනවා. රෝග වැළැක්වීම ඒවගේම සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම ඒවගේම මුල් අවස්ථාවේ රෝගීන් හඳුනා ගැනීම ඒක හරිම වැදගත්. මුල් අවස්ථාවේ රෝගීන් හඳුනා ගැනීම ඒ හඳුනාගත්තු රෝගීන්ට ප්‍රතිකාර ඉක්මනින් පටන් ගැනීම වගේම අපි පසුකාලීනව හඳුනා ගන්නා රෝගීන් පුනරුත්ථාපනය කිරීම සහ පැලියේටිව් කෙයා කියන හැම අංශයම අපි සෞඛ්‍යයේ ආවරණය කළ යුතුව තියෙනවා. ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවය ප්‍රාථමික සෞඛ්‍ය පැත්ත ගත්තාම මේක බලාත්මක කිරීමේ ලොකු අවශ්‍යතාවයක් අපිට තියෙනවා. ඒ වගේම රෝහල් පද්ධතිය දින අඩුපාඩු අඳුරගෙන ඒක සංවර්ධනය කිරීම ඒ වගේම මේකේ සමහර තැන් ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. අපි ඒ සඳහා ක්‍රියා කරගෙන යනවා. ඒ වගේම මානව සම්පත අපි හිතනවා සෞඛ්‍ය තාමත් මානව සම්පත උපරිමාකාරයේ පුළුල්ව පාවිච්චි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මානව සම්පත උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපි මේ දවස්වල සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපේ මෙවර අයවැයෙන් සකසලා තිනවා. ඒ වගේම ඖෂධ ජාලය ශක්තිමත් කිරීම ඖෂධ බෙදා හැරීමේ ජාලය සැපයුම් ජාලය ශක්තිමත් කිරීමට අවශ්‍ය දේවල් අපි මේ අයවැය තුලින් දක්වලා තිනවා. ඒ වගේම නවීන තාක්ෂණය සමග අපේ සෞඛ්‍ය පද්ධතිය යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙනමින් තියෙනවා. අපි ගත්තහම වෛද්‍යවරුන් සම්බන්ධව ගොඩක් කතා කරලා හිටපු අපි කතා කරපු මන්ත්‍රීතුමා මං හිතන්නේ අර ඒ යම් කිසි වෘත්තීය සමිතියකින් දීපු කොළේ එහෙමම කියෙව්වා. මං හිතන්නේ තව ටිකක් ඉදිරි කරා නම් හොඳයි. මොකද හැම මන්ත්‍රී කෙනෙකුටම ওই කොළේ දීලා තිනවා. ওই කොළේ තියෙන භාගයක් බොරු, භාගයක් ඇත්ත. අපි ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට මං අවුරුදු 25ක් වැඩ කරලා තිනවා. ඒකෝට ඒ අවුරුදු 25ක අත්දැකීම් මට තියෙනවා. මම කැමති නැහැ වෛද්‍යවරුන්ගේ පඩිපත් එව මේවා ප්‍රසිද්ධිය කතා කරනවට. ඇත්තටම රුපියල් 58,000ක බේසික් එකක් ගන්න වෛද්‍යවරයෙක් මම හිතන්නේ දැන් නැහැ. කොහොම වුණත් අපි ඒව කතා කළ යුතු නැහැ. ඒ වගේම වෛද්‍යවරුන් විතරක් නෙවෙයි විශේෂඥ වෛද්‍යවරුන්, ඒ වගේම හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිකුත් සියලු සහායක සේවාවන් තමන්ගේ වපසරිය ඇතුලේ මේ කරන කාර්ය ඉතාමත්ම ලොකු කාර්යයක් කරනවා. ඇත්තටම අපි සෞඛ්‍ය සේවය තියෙන්නේ අපි සෞඛ්‍ය සේවකයන්ට පඩි ගෙවලා ගන්න පොඩි සේවයක් සහ ඔවුන් විසින් පඩි නොගෙවා ඉටු කරන මහා විශාල ඔවුන් ස්වේච්ඡා සේවයක් කරනවා. ඒකමත් තමයි අපේ මේ සෞඛ්‍ය සේවයේ එදා ඉඳලම තිබුණේ. ඒක තමයි සෞඛ්‍ය සේවයේ තියෙන ට්‍රැඩිෂන් එක. ඒක තමයි සෞඛ්‍ය සේවයේ තියෙන අද්විතීය භාවය. ඒක නිසා සෞඛ්‍ය ශේෂ්ත්‍රය කියන්නේ මේ වෙලාවේ නිකන් සල්ලි පස්සේ දුවන මේ සල්ලි දෙන්න නැත්නම් අපි වැඩ කරන්නේ නැහැ වගේ කියන තත්ත්වයට වෛද්‍යවරු දාන්න එපා. විශේෂයෙන්ම අපි ගත්තාම කවදාවත් මහරගම රෝහලේ පිළිකා රෝහලේ ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙද්දී වෛද්‍යවරු කවදාවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නමුත් මේ සැරේ සමහර වෘත්තීය සමිති නායකව දැඩි බලපෑම් කළා මහරගම් පිළිකා රෝහලේ පවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. අපි ඒක නිසා ඒ සෑම දෙනාගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ශේෂයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි බෙදා ගන්න අපි විසඳ ගමු. ඒ විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක අතිශයින්ම අපිට ඔයිට වඩා උසස් තත්ත්වයෙන් උසස් ගණේ සාකච්ඡා වලින් ඒක විසඳ ගන්න පුළුවන්. ඒක නිසා එක් එක් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න එක් එක් දේශපාලඥයන්ගේ ෆුට්බෝල් එකක් බඩපත් කරන්න එපා කියලා අපි ඒ වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ගත්තාම ඖෂධ සම්බන්ධ වූ ප්‍රශ්නය ගත්තාම ඖෂධ සම්බන්ධ වූ ප්‍රශ්න අපි බොහෝ දුරට විසඳමින් යනවා. දැන් ඒකේ තියෙන සංඛ්‍යා ලේඛන ගත්තාම ඒක විසඳමින් යන බව පේනවා. ඒක අපි සෞඛ්‍ය දැන් ওই කියපු බෙහෙත් 300ක් 200ක් සම්බන්ධ වූ කාරණා අපේ වෙබ්සයිට් එකෙන් නම් ගත්තේ. මොකද මේ වෙබ්සයිට් එක මම හැමදාම බලනවා. මම දන්නේ කොතනින්ද ඒක ගත්තේ කියලා. ඒක නිසා මම එහෙම එකක් තියෙන විදියක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් අපිට දෙන්න අපි බලමු මොකද්ද කියලා. මොකද එහෙම එකක් තියෙන විදියක් නැහැ කොහෙත්ම. ඒ වගේම අපිට කිසිම දෙයක් සංගවන්න අවශ්‍ය නැහැ. අපේ සියලුම ඕනම වෛද්‍යවරයෙකුට වගේ රටේ ඕනම පුරවැසියෙකුට බලාගන්න පුළුවන් විදිහට අපි අපේ දත්ත පද්ධතියෙන් එළිදක්වලා තියෙන ඕන කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්. ඒ වගේම අපේ තිබිච්ච අඩුපාඩු අපේ මේ ඖෂධ සම්බන්ධ ජාලයේ තිබිච්ච අඩුපාඩු අපි නිවැරදි කරමින් යනවා. ඖෂධ නියාමන අධිකාරියේ තිබිච්ච ලොකු ෆයිල් ටෝගයක් අපි නිමා කරලා තිනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාතිකව ගත්තාම නව ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා සම්මත කාලය දවස් 300ට අඩු විය යුතුයි. ඒ දවස් 300ට අඩුවෙන් අපි ඒක පවත්වාගෙන යනවා. ඒ වගේම අපි ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් පහුගිය අයවැය වලින් වෙන් කරාට ඇත්තම මේ මුදල් පාවිච්චි වුණ නැහැ. මේ ගිය වර අපි ඒ වෙන් කරෝ මුදල් උපරිමාකාරයෙන් පාවිච්චි කරලා තිනවා. ඒ වගේම මේ මුදල් නියමිත ආකාරයෙන් අපි දීලා තිනවා. අපි ගිය සැරේ එනකොට MSD එකට නියමිත පරිදි ඇවිල්ලා තිබුණ නැහැ ඇනුම් ඇවිල්ලා තිබුණ නැහැ. නමුත් අපි ඒ ඇනුම් ලබා ගැනීම ක්‍රමවත් කරා. ගිය සැරේ ජනවාරි 31 වට ඉස්සෙල්ලා ඔවුන් 26 අවුරුද්දේ සියලුම ඇනුම් ලබා දුන්නා SPC එකට සහ අනිකුත් අංශවලට. එතකොට මෙවර ඔවුන් ගිය සැරේ ජනවාරි 31 වෙනකොට ලබා දීපු එක 27 අවශ්‍ය ඇනුම් ඔවුන් මේ සැරේ දීලා තිනවා නොවැම්බර් 30 වෙනකොට. ඒ කියන්නේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් තියෙනවා ඒ බෙහෙත් ලබා ගැනීම යාන්ත්‍රණය. ඒ වගේම අපි දකිනවා බෙහෙත් ලබා ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි හාල් සිමෙන්ති එහෙම නැත්නම් පරිප්පු ගෙන්නන විදිහට තමයි බෙහෙත් ගෙන්නන්නේ. ඒක එහෙම වෙන්න බෑ. මේකේ සුවිශේෂතාවයක් තියෙනවා. ඒක නිසා ඒ සුවිශේෂතාවය හඳුනාගෙන මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යාවත් කාලීන කළ යුතුයි. අපි ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අරගෙන මේ දවස්වල මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යාවත් කාලීන කිරීමේ වැඩක් කරනවා. ඒකේ වාර්තාව ආවහම අපිට ඒක මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන යම් අඩුපාඩු පියව ගන්න පුළුවන්. ඔබ කියපු විදිහට බෙහෙත් වර්ග 863ක් අපි ලංකාවේ පාවිතා වෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ ශල්‍ය හා උපකරණ අපි 5000 ගානක් භාවිත කරනවා. 5600 ගානක්. එතකොට මෙන්න මේ බෙහෙත් වර්ග 800 ගානෙන් අපිට බෙහෙත් වර්ග 50 ගානක ප්‍රශ්නයක් තියෙනවා. එයින් බෙහෙත් වර්ග 30 ගානක් තියෙනවා. ලංකාවේ කිසිම රෙජිස්ටර්ඩ් වෙච්ච ව්‍යාපාරිකයෙක් නැහැ මේ බෙහෙත් ගෙන්නන. ඒ වගේම මේ බෙහෙත් 30 ගාන මේ පහුගිය කාලේ පෞද්ගලික ෆාමසිකවල් ලංකාවේ තිබුණේ නැහැ. මේ බෙහෙත් 30 ගාන වෛද්‍යවරු පාවිච්චි කළාද නැහැ. ඒක නිසා මේ බෙහෙත් තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නේ තියෙනවා. වගේම ඒ බෙහෙත් වලට අවශ්‍ය විකල්ප තියෙනවා. ඒ වගේම අපි අපේ බෙහෙත් වර්ග රෝහල් මට්ටමින් ගත්තාම 50 ගානක අඩුවක් තිබුණත් අද වෙනකොට ඒ 50 ගානෙන් අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම වලට ඇති තරම් අපි මුදල් වෙන් කරලා තිනවා. ඒ මුදල් වෙන් කිරීම කොච්චරද කිව්වොත් 2024 අවුරුද්දේ ඔබලා බෙහෙත් යන අවුරුද්දටම වෙන් කරව මුදල්ටත් වඩා සමාන මුදලක් අපි අවශ්‍ය වුණොත් ඒ ලෝකල් පර්චේසින් වලට මේ අවුරුද්ද විතරක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම උපකරණ ගැන කිව්වා. උපකරණ ගත්තාම ඇන්ජියෝග්‍රෑම් මැෂින්. ඔව් ඇන්ජියෝග්‍රෑම් සමහරලාට අවුරුද්දක විතර පොලිමත් තියෙනවා. සමහර තැන් වල අවුරුද්දකට වඩා පොලිමත් තියෙනවා. ලංකාවේම ගත්තාම දැන්ට ඇන්ජියෝ මැෂින් තියෙන ඇන්ජියෝග්‍රෑම් මැෂින් කැත් මැෂින් 14ක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම දකුණු පළාතනම තියෙන එකයි කරාපිටිය. ඒකත් කැඩලා තිබුණේ. අපි එනකොට තිබිච්ච ලක්ෂණය තමයි මේ බොහෝ මැෂින් වල ජීව කාලය පැනලා අවුරුදු 10 පැනලා. ඒ වගේම තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේවා සර්විස් කරලා නැහැ. සර්විස් ඇග්‍රීමන්ට් ගහලා නැහැ. ඔබ දන්නවා වාහනයක් සර්විස් නොකර පැද්දහම මොකද්ද කියලා වෙන්නේ. ඒක නිසා පරණ මැෂින් විතරක් නෙමෙයි 2018 ගණිපු මැෂින් පවා නැවත ප්‍රතිසංස්කරණය ලක් කළ නැවත අලුත් වැඩියා කළ යුත්තත්වයට පත් වෙලා තිනවා. ඒක නිසා අපි මේ සියලුම මැෂින් වලට දැන් සර්විස් ඇග්‍රීමන්ට් ගහගෙන යනවා. බොහෝ දේවල් කම්ප්ලීට් කරලා තිනවා. ඒ වගේම කැත් ලැබ් ගත්තාම එහෙම නැත්නම් ඇන්ජියෝග්‍රෑම් කරන ඒවා ගත්තාම 14යි ලංකාවේ තියෙන. එයින් දෙකක් දැන්ට කැඩිලා අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ඇන්ජියෝග්‍රෑම් මැෂින් අලුතෙන් 15ක් එකතු කරන අලුතෙන්. ওই තියෙන 14ට. ඒක නිසා ඒ වගේම MRI මැෂින් ගත්තාම තියෙන්නේ 13යි. දෙකක් කැඩලා 11යි දැන් වැඩ. ඒකේ අපි මේ දැන්ට තියෙන 13 සමග අපි තව MRI මැෂින් 6ක් සේවයට එකතු කරනවා මේ අවුරුද්දේ. එවගේම සීටී ගත්තාම සීටී මැසින් 46ක් තියෙනවා. අපි තව 7ක් මේ අවුරුද්දේ සේවයට එකතු කරනවා. එතකොට ගත්තාම අපි සර්විස් ඇග්‍රීමන්ට් හරියට ගහනවා, ඒ අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ඒ වගේම මේ තියෙන මැෂින් උපරිම ඵලදායිතාවයෙන් යෙදවෙනවාද කියලා අපි බලන්න ඕන. ලංකාවේ මේ MRI මැෂින් තියෙන්නේ 13 වුණාට මේ මැෂින් වල ගොඩක් ඒවා හවස 4න් පස්සේ වැඩ නැහැ. හවස 4න් පස්සේ වැඩ නැහැ. ඒක තමයි තියෙන අවාසනාවන්ත තත්ත්වය. මැමෝග්‍රෑම් මැෂින් සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒව ඔක්කොම භාවිතා වෙන්නේ ඒවේ ධාරිතාවයට වඩා අඩු ප්‍රමාණයකින්. ඒකට හේතුව තමයි සම්ප්‍රදායිකව සම්ප්‍රදායක් තියෙනවා. ඒකට ෆීමේල් රේඩියෝ ග්‍රැෆර්ස්ලා යොදවන්නේ නැහැ. යොදවන්න ඕනේ ඒගොල්ලෝ කියලා. ෆීමේල් අය විතරයි යොදවන්න ඕනේ කියලා. මොකද මැමෝග්‍රෑම් වලින් බෙස්ට්. ඒක නිසා මේව කරන්නේ. බලන්නේ. නමුත් ලංකාවේ VOGලා ඔක්කොම වගේ පිරිමි. සෑහෙන 90%ක් විතරම පිරිමි ඉන්නේ. නමුත් රේඩියෝ ග්‍රැෆර්ස්ලා මැමෝග්‍රෑම් වලදී මම දන්නේ නැහැ මොන තාර්කික පදනමක්ද එතන තියෙන්නේ කියලා. ඒක නිසා අපි මේ තීන සම්ප්‍රදායන් පිළිබඳ නැවත නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. අපි මේ සියල්ලම ගත්තහම අපිට තේරෙනවා මේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි මේ සියලු දේ දිහා අලුතෙන් බැලිය යුතු වගේම විද්‍යාත්මක ප්‍රවේශකින් මේ සියල්ල විග්‍රහ කරගත යුතුව තිබෙනවා. අපි මේ දක්වා ආපු ගමන දිහා බැලුවාම අපි මේ අවුරුද්ද අපි කරේ බොහෝ දුරට මේ සියල්ල අධ්‍යයනය කරමින් මේ සියල්ලේ තියෙන අඩුපාඩු හඳුනා ගනිමින් මේ සියල්ල ප්‍රතිසංවිධානය කළ යුතු මාවතවල් අපි එලිපෙහෙලි කරගන්න එක. අපිට මීළඟ අවුරුද්ද තියෙන ඊට වඩා වෙනස් මාර්ගයක්. අපි ඉහළ ඉඳලා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඉඳලා පහළ සියලු නිලධාරීන් දක්වා සියලුම සේවකයන් දක්වා එක ටීම් එකක් විදිහට යම් යම් වෙනස්වීම් වලට මුහුණ දෙමින් අපිට දීපු අභියෝගයන් වලට හැමෝම සහභාගී වූ තියෙනවා. ඒක නිසා අපි පරිපාලන ක්ෂේත්‍රයෙන් ගත්තාම අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලිකාංශය වගේ KPI දීලා ඉවර වෙලා මේ සියල්ල වඩාත් හොඳ මධ්‍යගත සැලැස්මක් ඔස්සේ මෙහෙවන්න. ඒ වගේම ඩිජිටලයිසේෂන් එක එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ උපරිම විදිහට මේකේ පාවිච්චිව කරන්න. ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපරිමාකාරයෙන් අපිට හැකි උපරිමාකාරයෙන් පාවිච්චි කරන්න. ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී ඉන්න. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ විපක්ෂයේ කතා කරන ඔබ මේ සෞඛ්‍ය සේවකයන් ගැන යම් කිසි දෙයක් ওই වෘත්තීය සමිතිය කියන දේවලින් අහගත්ත නම් ඒ ඔබ දන්නවට වඩා පොඩි ප්‍රමාණයක් හරි අපි දන්නවා. අපි දෙන්න දන්නවා. ඒ වගේම ඔබ ඒ සඳහා සංවේදී වෙන ප්‍රමාණයට වඩා
පොඩ්ඩක් හරි 2 more minutes of your allocated time. You have an additional 3 minutes honorable deputy minister.
ඔබ සංවේදී වෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් හරි ඉදිරියෙන් අපිට ඒකේ දැනීමක් තියෙනවා, සංවේදී බවක් තියෙනවා. නමුත් අපි මේ ප්‍රශ්න දිහා ගෝත්‍රවාදීව බැලිය යුතු නැහැ. ඒ වගේම මේ ප්‍රශ්න දිහා අපි වඩාත් පුළුල්ව බැලිය යුතුයි. අපි මේ රටේ ආර්ථිකය යම් ස්ථායි භාවයකට ගෙනල්ලා තිනවා. ස්ථායි භාව කියන්නේ මහා ලොකු ශක්තිමත් භාවයක්ම නෙවෙයි. ඒක නිසා ස්ථායි භාවයකට ගෙනාවු ආර්ථිකයක් අපි හැන්ඩල් කරන්න ඕන, ඒක අපි හසුරවන්න ඕන බොහොම පරිස්සමෙන්. ඒක නිසා මේ පරිස්සමින් හැන්ඩල් කිරීම තමයි අපි මේ කරගෙන යන්නේ. ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාට අපි කියනවා ඔබට ඒ ඔබගේ ඉල්ලීම් දිය හැකි පළමු අවස්ථාවෙම අපි ඒක දෙනවා. ওই සමහර ඉල්ලීම් අවුරුදු 10 15 20 පරණේවා. එතකොට මේ රටේ සෞඛ්‍ය ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා විදියට හිටවු මිනිස්සු මේවල ඉන්නවා. ඒගොල්ලන්ට ඒ කාලේ සංවේදීතාවය තිබුණ නැහැ. ඒ සංවේදීතාව නැතුව එක සැරේට මේ අවුරුදු 15ක් 20ක් විතර තිබිච්ච ප්‍රශ්න ඔක්කොම අපිට දානවා එක සැරේට හීනෙන් අවදි වෙලා වගේ. ඒක නිසා අපි සෞඛ්‍ය සේවකයන් සම කතා කරලා තිනෝ, ඒ වෘත්තීය සමිතිත් එක්ක කතා කරලා තිනෝ, මං හිතන්නේ ඔවුන් පිළි අරගෙන තිනෝ කොහොමද මේවා දිනා ගන්න ඕන කියන එක, කොහොමද මේ ගණදෙනුව කර ගන්න ඕන කියන එක. ඒක නිසා අතරමැද වෙච්ච සාකච්ඡාවල තිබිච්ච කොළ කෑලි මෙතන බලාගෙන කියවන්න ලැස් වෙන්න එපා. කොළ කෑලි නේ තර්ජනය යන්න වේ ඉතින් එපා කියලා කිව්වේ. තර්ජන කරන්න වෙන විදියකන්නේ. මේ ඒ වගේම අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රෝගීන්ගේ පැත්තේ එකක් තමයි අපේ ක්වොලිටි එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ගුණාත්මක බාවිලුවන් ප්‍රශ්න තියෙනවා. අපේ රෝහල් වල ගත්තාම බෙඩ් ඔකියුපන්සි එක තියෙන්නේ 60%. ඒ කියන්නේ ඇඳන් 100ක් ගත්තාම 60ක 65ක තමයි උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ. නමුත් හැමදාම 200 300ක් බිම ඉන්නේ. මේක අපි වෙනස් කළ යුතුයි. අපි ඒක නිසා සියලු සෞඛ්‍ය ආයතන වල දන්වලා තිනවා මේ සඳහා වැඩසටහනක් හදන්න කියලා. ඒ වැඩසටහනක් හැදීම අපේ වගකීමක් විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඖෂධ සම්බන්ධ ප්‍රශ්න ගත්තාම MSD එක, SPC එක, SPMC එක හෝ NMR එක විතරක් නෙවෙයි මේකට වග කියන්න ඕන. මේ සමහර දේවල් සම්බන්ධව ඒ රෝහල් වගකිය යුතුව තිබෙනවා. මොකද සමහර රෝහල් වල අපි පහුගිය කාලේ බැලුවාම අපි දැක්කා ඩ්‍රග් රිවීව් කමිටි, එහෙම නැත්නම් තෙරපියුටික් රිවීව් කමිටි අවුරුදු ගාණක් පවත්වලා නැහැ. ඇත්තට මේ සමහර වොයිස් කඩ් දෙන මේ මාධ්‍ය වලට වොයිස් කඩ් දෙන මහත්වරු තම තමන්ගේ ඉස්පිරිතාල වලට ගිහිල්ලා ඒ ඩ්‍රග් රිවීව් කමිටි මීටින් තියලා හරියට වාර්තා එවුවා නම් සමහර බෙහෙත් ගෙන්න ගන්න තිබුණා. ওই කියන බෙහෙත් 300 400 කියන බෙහෙත් ගාන MSD එකේ තීන බෙහෙත් තමයි වැඩියෙන් ওই ලිස්ට් එකේ තියෙන්නේ. ඒවා හරි වෙලාවට ගෙන්න ගන්න නම් තෙරපියුටික් කමිටි තියන්න ඕන. ඒවා කිසි දෙයක් තියලා නැහැ. ඒ වගේම සමහර RD ලා දන්නේ නැහැ මොනවද තීන්නේ කියලා. තමන්ගේ පළාත. ඒක නිසා මේව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබෙනවා. ඒ වගේම අපිට දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි ගෙනාවු මේ බෙහෙත් කන්දරාව. පහුගිය කාලේ ගෙනාවු බෙහෙත් ගබඩා කරගන්න තැනක් නැහැ. ඔබලා ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් හදලා තිබ්බේ නැහැ. ඒක නිසා අපි අපේ MSD එකේ ගබඩා ධාරිතාවය දැනට තියෙන වගේ දෙගුණයක් තුන්ගුණයක් අතර ප්‍රමාණයට වැඩි කිරීමට අපි මෙවර අයවැය මුදල් වෙන් කරලා තිනවා. ඒ වගේම MSD එකේ බෙහෙත් බෙදා හැරීමට තියෙන vehicle ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි කිරීමට අවශ්‍ය මුදල් අපි වෙන් කරලා තිනවා. ඒ වගේම අපි බෙහෙත් මිලදී ගැනීමේදී හැම එකකටම සීලින් ප්‍රයිස් එකක් දාලා තමයි ගත්තේ. ඒ සීලින් ප්‍රයිස් එක දාලා ගත්තු නිසා බොහෝ බෙහෙත් අපි රජයට මිලදී ගන්නකොට ඉතාමත්ම මිල අඩු කරලා අපිට ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අවාසනාවකට වගේ අපිට ප්‍රයිවට් ෆාමසි වල බෙහෙත් වල මිල නියාමනය කිරීමේ හැකියාව ලැබුණ නැහැ. ඒකට හේතුව තමයි අධිකරණ වාරණ නියෝගයක් අරගෙන තිබුණා. ඒ අධිකරණ වාරණ නියෝගය
හර්ෂක විජයමුණි ඩෙපියුටි මිනිස්ටර් යූ හැව් යෝර් ටයිම් ඉස් අප්.
රයිට්. මට විනාඩියක් දෙන්න. ඒ අධිකරණ වාරණ නියෝගය අපි සම්බන්ධව අධිකරණ මැදිහත් වෙලා අධිකරණයේ ඉල්ලා අධිකරණයේ යම් එකඟතාවයක් ඇතුව ඒ කඩේම පැනගෙන ඉවරලා අපිට පුළුවන්කම ලැබුණා මේ පෞද්ගලිකාංශයේ තියෙන බෙහෙත් සම්බන්ධ නියාමනයක් ගේන්න. ඒතකොට හැම බෙහෙතකටම අදාළ උපරිම සිල්ලර මිලක් සහ ඒ බෙහෙත් වර්ගයට අදාළ සීලින් ප්‍රයිස් එකක් ගේන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ මාසේ පුළුවන්කම ලැබුණා. අපි පාර්ලිමේන්තුවේ අපි මේ ගැන සාකච්ඡා කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට අපිට බෙහෙත් වර්ග 350ක මිල අඩු කරන්න හැකියාව ලැබුණා. ඒක මේ ඔබ්සර්ව පත්‍රයේ තියෙන ඒ ලේඛනය මම ඒක සභාගත කරනවා. ඒක නිසා අපිට බොහෝ අභියෝග තියෙනවා. අපි අභියෝග වල නොසලී මුහුණ දිය යුතුයි. ඒක නිසා අපි සියලුම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ සියලුම වෘත්තිකයන්ට ආරාධනා කරනවා අපි මේ ගමන යමු. අපිට මේ ගමන යන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන යමු කියලා. ඒ වගේම තමයි එක ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි මම මේ දෙවනි කතිකයයි හිටියට විදියට ඉන්න නිසා මට උත්තර දෙන්න බැරි වෙන නිසා අපේ මේ සම්බන්ධව වැඩ කරන තමන්ගේ ජීවිත පරදුවට තියලා වැඩ කරන සේවකයන් පිරිසක් ඉන්නවා. නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ නම් යම් යම් කම්පැනි වලින් ඔයාලට දීලා ඇති. මම මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම කරන්නේ ඒ නම් මේතර කියවලා ඒ මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා. විශේෂයෙන්ම අපේ බොහෝ නිලධාරීන් වැඩ කරන්නේ තමන්ගේ ජීවිතයට තියෙන තර්ජනත් එක්ක. විශේෂයෙන්ම SPC ඒ වගේම NMR ඒ වගේම MSD එකේ වැඩ කරන බොහෝ දෙනා ඒ මරණ තර්ජන වලට මුහුණ දීලා තිනවා. අපි ඒවා පොලිස් පයිතුමාට කියලා තිනවා. නමුත් ඒ සමහර ඔවුන්ගේ ප්‍රතිවිරෝධී කම්පැනි විසින් ඔබලාට අර ඉස්සෙල්ලා වෘත්තීය සමිතියෙන් දුන්නා වගේම නම් ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒක මෙතන කියවන්න එපා කියලා මම කියනවා. බොහොම ඒක සදාචාරාත්මක වගේම ඔවුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා යම් චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව විධිමත් වෙල ගන්න මෙතන මන්ත්‍රී වරප්‍රසාද අරගෙන ඒව පාවිච්චි කරලා ඔවුන්ට මඩ ගහන්න එපා. බොහොම ස්තුතියි.